පංචස් ඡන්දේ කියලා දැන් සමහර එක එක ඒවා හිතාගෙන ඉන්නවා. සමහරගේ ශරීරයට අත දික් කරලත් කියනවා මේ තියෙන මේක තමයි පංචස්කන්ධය කියලා. ඉතින් එහෙම සරල දෙයක් නෙමෙයි. හැබැයි හරියට ඉගෙන ගත්තොත් අමාරුත් නැහැ. ඉතින් මේ හැමෝටම පුළුවන් හොඳට අහගෙන ඉන්න මේ මේකේක හරියටම අර කොටක්වලා කියනවා. පංචස්කන්ධය අපි පහකට කියනවානේ. රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඤාස්කන්ධය, සංකාරස්කන්ධය, විඤ්ඤාණස්කන්ධය. ස්කන්ධ කියලා කියන්නේ සමූහයක් කියන අර්ථය. රූපස්කන්ධය කියලා කියන්නේ අපි කියන සතර මහා භූතය උපාදාය රූපය. ඊට පස්සේ වේදනා කියලා කියන්නේ සැප දුක් මැදහත් ආදී ප්‍රභේද වෙන වේදනා සමූහය. සංඥා කියලා කියනවා හැඳිනීම. ඒ අර්ථයෙන් සංඥා ස්කන්ධය කියලා කියනවා. ඊට පස්සේ සංස්කාර කියලා කියනවා තවත් මානසික ධර්ම සමූහයකට පොදු නමක් ඇති කරලා සකස් කරන්නා වූ ජීවිතේ සකස් කරන්නා වූ මානසික ධර්ම ගොඩකට සංස්කාර ස්කන්ධය කියලා කියනවා. අන්තිම එක තමයි විඥාන ස්කන්ධය. ඉතින් ඕකේ රූප ස්කන්ධය කියන එක කිවන්නේ සතර මහා භූතය ඒකේ උපාදාය රූපක් කියලා. මේ සතර මහා භූතය නම් ගොඩක් අය දන්නවා. උපාදාය රූප තමයි ටිකක් ගැටලුව තියෙන්නේ. සතර මහා භූතය ගමන් කියනවා පඨවි, ආපෝ, තේජෝ, වායු. හැබැයි මොනවද උපාදාය රූප කියන්නේ?
මරණ
ඒවා. මේවා ටිකක් අපි දැනගන්න ඕනේ අපේ දැන් ජීවිතයේ වෙන විදිහට. වර්ගන්ධ රසෝජා අයිති තව තියෙනවා. තව තියෙනවා මේ අපේ දැන් ඇසකනනාසේ සකරණාන්තයේ ඉතිග ගත උපාදාය රූප. උපාදාය කියලා කියන එකේ තේරුම තමයි ඇසුරු කරගෙන යමක් මත පිහිටලා හටගන්න රූප. ඒ කියන්නේ සතර මහා භූතය මත පිහිටලා හටගන්න රූප කියන අදහසින් තමයි උපාදාය රූප කියන්නේ. උපාදාන කියලා වෙන වචනයක් තියෙනවා මේ ඒක නෙමෙයි. උපාදාය කියන්නේ යමක් පිහිට කරගෙන ඇසුරු කරගෙන කියන අර්ථය තමයි උපාදාය කියන වචනේ තියෙන්නේ. දැන් මේ අය දන්නවනේ මේ ශරීරේ මොනවද තියෙන්නේ? ලේමස්, නහර, ඇට, ඇට මිදුළු, පිස් සෙම් ওই ටික තියෙනවා. පිස් කබල්, ඇට සැකිල්ල, නහර, මස්, ලේ, වකුගඩු, හදවත මොම අපිට කොටස් 32ක් ගැන එහෙම කියනවනේ. ඕකෙන් අපි සාමාන්‍යයෙන් වෙන් කරනවා ටිකක් තදගතියෙන් යුත් දේවල් පටවිදාක කියලා. මස්ලේ නැහැ, මස්, ඇට සැකිල්ල, හාම, පිස් කබල් ওই වගේ දේවල්. එක ද්‍රව ගතියට ගිය දේවල් අපි වෙන් කරනවා මේ ආපෝ ධාතු කියලා. මේක ඉතින් අර්ථ දෙකීමක්. ඊට පස්සේ ඇඟේ තියෙන රස්නයක් ගැන අපි සඳහන් කරනවා තේජෝ ධාතු කියලා. ඊට පස්සේ අපි සඳහන් කරනවා මේ ඇඟේ බඩවැල්ලස්සේ තැන් තැන් වල තියෙන වාතිත වායෝ ධාතු කියලා. දැන් අපි බලන්න මේ මස්ලේ ඇටසකිල්ල ওই ටික උපකාර වෙලා පවතින උතන සඳහන් නොවුණු රූප ටිකකුත් තියෙනවා. පළවෙනි එක තමයි ඇහැ. ඇහැ කියලා ගත්තොත් මේ මම උතන ඇහැ සඳහන් කළේ නැහැනේ අර ධාතු හතරට. එතකොට ඇහැ කියන එක ගත්තොත් ඇහැ පවතින මේ ඇහැට නහර වලින් ලේ ලැබෙන්නෙත්. ඊට පස්සේ ඒ ප්‍රදේශයට අවශ්‍ය උෂ්ණත්වයක් ලැබෙන්න ඕනේ ඇහැ තියෙන ප්‍රදේශයට. ඊට පස්සේ මේ ඇහි එක්තරා මට්ටමක මේ වායු ගතියක් තියෙන එකට අපි දැන් ওই දැන් කාලේ භාවිත කරන ප්‍රෙෂර් එක කියන්නේ. පීඩනය. ඒක වායු ස්වභාවයේ ලක්ෂණයක්. ඔය දැන් කියන්නේ අපි ඇහි ප්‍රෙෂර් වැඩි වෙලා දුරවල වුණා එහෙම කියලා කියන්නේ. ඒකට මේ ඇහි ප්‍රදේශයේ ඒකට අදාළ වෙන එක්තරා පීඩනයක්. වායු ගතියක් තියෙන්න ඕනේ ඇහි මනාව පවතින. ඒ වගේම ඇහි නිකන් මේ ඝන දෙයක් වගේ නෙමෙයි නිකන් ඒකේ මෙලෙක්ක දියරමේ ගතියකුත් තියෙන්න ඕනේ ඒ ආශ්‍රිත ප්‍රදේශයේ ආපෝ ගතිය. ඉතින් ඔය උපකාරය නැත්තම් ලේත් නැත්තම් ඒ උෂ්ණත්වෙත් නැත්තම් දේන හරයක් එහෙම කැපිලා ගියොත් ඇහැට එන තවදුරටත් ඇහැ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට අර ධාතු හතරේ උපකාරය ප්‍රධාන වශයෙන් බලපානවා ඇහැ කියන දේ පවතින්න උපදින්න බලපානවා. ඒක නිසා අපි කියනවා මේ ධාතු හතර ඇසුරු කරන් ඇස පවතිනෝ. ඒක නිසා කියනවා ඇස එහෙම නැත්තම් පාලියෙන් චක්කු කියන එක උපාදාය රූපයක් කියලා. කනත් එහෙමයි. කන දිව ගත්තත් එහෙමයි. මේ නැහැ ගත්තත් එහෙමයි. තව එකක් තියෙනවා මේ කය කියලා. කය කිව්වහම එක එක ඒවා අදහස් වෙනවනේ. දැන් අපිට පේන මේ මස් සහිත, ලේ සහිත ශරීරයට අපිට කය කියලා කියනවනේ. දැන් මෙතෙන්දි මේ උපාදාය රූපයක් වශයෙන් කියන කය ඒක නෙමෙයි. දැන් මස්ලේ අපි ගන්නෙ මොකක්ද? සතර මහා ධාතුවේ කොටස් හැටියට. මෙතන මේ දැන් මේ කියන්නේ යන කය. කය ඇවිල්ලා මේ ඒක නෙමෙයි අර කාය ඉන්ද්‍රිය ගැන තමයි මේ කියන්නේ. ඇස වගේ එන ඉන්ද්‍රිය. චක්කු ඉන්ද්‍රිය කියලා කියන්නේ. ඒ කියන්නේ අපේ මේ ශරීරය පැතිරලා තියෙනවා නිකුත් ඒ දේවල් හැපුණාම ඒ හැපිච්ච බව දැනගන්න උපකාර වෙන රූපයක්. ඒ රූපේට තමයි මෙතන මේ කය කියලා කියන්නේ. දැන් යමෙකුට අංශ භාගය හැදෙන එයාට මස්ලේ තියෙනවා නේද ඇඟි සමහරලාට මොන මොන හරි එයා කකුලේ අංශ භාගේ නම් කකුලේ ඔන්න හැපෙන කකුලේ හැපුණට දැනෙන්නේ නැහැ දැන් මොකද වෙලා තියෙන්නේ අර දැනෙන්න හේතු වෙන රූප අක්‍රීය වෙලා නැති වෙලා ඒ කොටසේ මොන හරි දෝෂයක් හින්ද ඒ රූපේ තමයි දැන් එතකොට අපිට තේරෙන හැපෙන දේත් තියෙනවා හැපෙන දේත් තියෙනවා මේ මලමිනියක් නෙමෙයි දැන් මිනිහා ජීවත් වෙනවා ඒ වුණාට දැනෙන්නේ නැහැ ඒ කොටසේ. ඒතකොට මේ මස්ලේ ඇසුරු කරගෙනම පැතිරිලා තියෙනවා යම්කිසි රූපයක්. ඒක වෙන් කරන්න බෑ මස්ලේ නැති තැනක ඒ රූපේ පවතින්නේ නැහැ. ඒක නිසා අපි කියනවා ඒ කාය ඉන්ද්‍රිය කියන කය කියන මෙතන සඳහන් කරන්නේ රූපය අර සතර මහා ධාතුන්ගේ උපාදාය රූපයක් කියලා. ඒක ඇසුරු කරන් තියෙන. ඒක නැති තැනක නැහැ. ඒ ඇති විටම යරකක් තියෙන එක වෙලා. අපි සමහර තැන් වල මේ සතර මහා භූතය තිබ්බට අර උපාදාය රූපේ නැති දැන් තියෙනවා. දැන් ওই කෙස් වල වගේ ගත්තොත් ඒ කෙස් වල ඒකත් මේ සතර මහා භූත වෙතන විද්‍යමානයි. හැබැයි අර දැනීම ගන්න හේතුවනේ ඒ රූපේ නැහැ. දැන් අපිට අපේ කෙස් අල්ලනකොට අපිට දැනෙන්නේ ඒ අර අතේ තියෙන ඒ රූප නිසා. වෙන කෙනෙක් අපිට නොදැනෙන්නේ හිමීටක සැල්ලුව එදෙන්නේ නැති වෙන්නේ ඒක තමන්ට නොදැනෙන්නේ ඒකයි. දිග කෙස් තියෙන කෙනෙක්ට ඒක බලා ගන්න පුළුවන්. ඒ කෙස් වල වගේ ඒ රූපය අඩුයි කියන්නේ නැතිම වගේ. ඉතින් ඒක නිසා අපිට පේනවා මේ සමහර තැන්වල සතර මහා භූතය තිබුණට උපාදාය රූප නැහැ. දැන් හැම තැනම ඇඟේ ඇහැක් නැහැ. ඇහැක් තියෙන්නේ එක තැනක විතරයි. කනකුත් තියෙන්නේ එතන විතරයි. ඉතින් ඒක නිසා මේ සතර මහා භූතය තමයි ප්‍රධාන රූප හතර. රූප වලින් ගත්තහම. අරව ටිකක් අවශේෂ රූප. තැන් තැන් වල හටගෙන. සතර මහා භූතයන්ගේ උපකාරයෙන්. සමහර වෙයි රූපයන් වලට සතර මහා භූතයන්ට අමතරව කර්ම ශක්තියත් උපකාර වෙනවා. ඇහ කන වගේ ඒවල් වලට. කර්ම ශක්තිය කෙසේ වෙතත් අර සතර මහා භූතය නැත්තම් ඒවා එතන පිහිටන්නේම නැහැ. ඉතින් දැන් අර කය කියලා ඉස්සෙල්ලා හඳුන්වපු රූපෙත් බලන්න. සමහරලාට අපේ දැන් අංශභාගයේ දිච්චෙක් වෙනාගේ කය මේ සතර මහා භූතය තියෙනවා. හැබැයි අර කාය කියන අර දැනීම් සංවේදනා මේ යමක් ගැටුණහම ඒක පිළිබඳ දැනුවත් වෙන්න උපකාර වෙන රූප නෑ නේද? එතකොට අපිට පේන සතර මහා භූතය තමයි හැම තිස්සෙම හැම තැනම තියෙන ප්‍රධාන රූප හතර අරව ඒවේ උපකාරයෙන් තියෙන. ඒක නිසා ඒ වගේවට කියන උපාදාය රූප කියලා. දැන් තව උපාදාය රූපයක් ගත්තොත් පිරිමියෙක්ගේ පිරිමි ස්වභාවය. පිරිමියෙක්ගේ ආගේ ශරීරයේ තියෙනවනේ ආවේනිකම අපි දැක්කම දැන් මෙයා පිරිමියෙක් කියලා හිතෙනවනේ. ඒ හිතෙන්නේ මේ මස්ලේ ටික එක ආකාරයකින් තියෙනකොට ඒක දැක්කම අපිට ඒ හැඟීම එනවා. එහෙම නැත්නම් ගෑනු කෙනෙක් දැක්කම ගෑනු කෙනෙක් කියලා ඒ හැඟීම එනවා. ඒතුළ ඒක අපේ හිතේ ඇති වෙන හැඟීමක් විතරක් නෙමෙයි. ඒ හැඟීමට හේතු වෙන එයාගේ රූපේ තියෙන ආවේනික ආකාරය. ඒක ඇතුළෙන් පිටින්ම ඒ රූපේ තියෙන ආවේනික ආකාරය. ගෑනු කෙනෙක්ගේ ශරීරය ඇතුළෙන් පිරිමි කෙනෙක්ට වඩා වෙනස්කම් තියෙනවනේ. පිටින් පේන හරියට වෙනස්කමක් තියෙනවනේ. පිරිමි කෙනෙක්ගේ රැවුල එක එක ඒ පිටින් පේන විදිය වෙනස්කම් තියෙනවා. එතකොට අර ගැහණු කෙනෙක්ගේ ආවේනික ආකාරය එහෙම නැත්නම් පිරිමි කෙනෙක්ගේ ඒ පිරිමියාට තියෙන ආවේනික ඒ රූපයත් අපි කියන උපාදාය රූප කියලා. ඒකත් දැන් කල්පනා කරලා බලන්න මස්ලේ තියෙන විටම තමයි තියෙන්නේ. මස්ලේ නැති තැනක අර ගැහණු කෙනෙක් අපිට පේන්නේ නැහැ. මස්ලේ ටික ඔක්කොම සය වෙලා ගියොත් ඉතුරු වෙන ඇටසැකිල්ල. ඇටසැකිල්ලක් ඉතුරු වුණාම දැන් ගෑණියද පිරිමියද කියලා කියාගන්න අමාරු. ඒක අදිරලා ගියාට පස්සේ මොකොත් නැහැ. එතකොට මේ දැන් පොඩි කෙනෙක්ගේ බලන්න පොඩි කෙනෙක්ගේ තරුණ කෙනෙක්ගේ වගේ නෙමෙයි තාම මස්ලේ හරියට හැදිලා නැහැ. ඒතර පොඩි ළමයිගේ පොඩි ළමයි දෙන්නෙක් ගත්තොත් ඒ දෙන්නගේ ඒක නිසා මේ ගැහණු පිරිමි ස්වභාවය හරියට පේන්නේ නැහැ. වෙනස අඩුයි. තරුණ පිරිමියෙකුයි ගෑණියෙකුයි ගත්තොත් ගැහණු පිරිමි ස්වභාවය දෙන්නගේ ලොකු වෙනසක් පේනවා. ඒක අඳුර ගන්න පුළුවන් මෙයා ගැහණියෙක් මෙයා පිරිමියෙක්. එතකොට ඒක අපිට පේන්නේ ඒ මස් ලේවල ඒ ආකාරයේ ක්‍රමවත් හැදුනහම ඒත් එක්කම තියෙන රූපයක් තමයි මේ ගැහණු පිරිමි රූප කියන එක. ඒකට අභිධර්මයේ අපි කියනවා භාව රූප කියලා. ඒතකොට මේක තේරුම් ගන්න ඕනේ අපිට අරමුණු වෙන දෙයක් නේ. දැන් මේ කියනකොට දැනුණානේ මේක අරමුණු වෙනවා මේවා අපිට කෙලෙස් ඇති වෙනවා මේ රූප. මේක තුර වයසට යනකොට මොකද වෙන්නේ? මස්ලේ ටික ටික අඩු වෙනවානේ. අර භාව රූපෙත් එතකොට ඒක ස්වභාවයත් දැන් අඩු වෙගෙන යනවා. දැන් වයසක එකයි වයසක පිරිමි කෙනෙකුයි වයසක ගෑනු කෙනෙකුයි ගෑනු කෙනායි කොණ්ඩේ කැපුවොත් අර තරුණ කාලේ තිබ්බ ගෑනු පිරිමි වෙනස දැන් අඩුයි. වයස ගොඩාක් වයසන දෙන්නා ටික එක වගේ. මේ කෙනෙක් මාස අඩු වෙලා තැන් තැන් වල දැන් ගෑනු පිරිමි බව තියෙනවා. එනට අර තරුණ කාලේ තිබ්බ ගැහණු පිරිමි වෙනස නැහැ. වයසක කෙනෙක්ට කෙරෙහි ඒ දැකලා සාමාන්‍යයෙන් තරුණ කෙනෙක්ගේ සිතේ රාගයක් හටගන්නේ ඒකේ. දැන් පිරිමි කෙනෙක්ට ගැහණු කෙනෙක් කෙරෙහි රාගයක් හටගන්න ප්‍රධාන බලපාන්නේ මොකද්ද? මේ මස්ලේ විතරක් නෙමෙයි. මස්ලේත් කොහොමද තියෙනවා මේ ශරීරය. ඒ ගැහණු කෙනාගේ ගැහණු බව බලපානවා. පිරිමි කෙනාගේ පිරිමි බව විශේෂයෙන් බලපානවා ඒ විරුද්ධ ලිංගික කෙනෙක්ට ඇල්මක් ඇති වෙන්න. එතකොට මේක හටගන්නේ කොහොම වුණත් අපි තේරුම් ගන්න ඕනේ අර සතර අර ධාතුන් ඔය කියපු මස්ලේ ওই ටික පාදක කරගෙන ඒකෙ පිහිටල නැති වෙන්නේ මස්ලේ නැති තැනක අපිට ගැහණු රූපයක් ගැන කතා කරන්න බෑ. තියෙන තැනකමයි තියෙන්නේ. එතකොට අපිට ඒකට න්‍යායයක් ගන්න පුළුවන් මේක තියෙන කොටමයි මේක තියෙන්නේ. මේක උපදින කොටමයි ඒක ඒකත් එක්කම මිශ්‍ර වෙලා අරක උපදින. ඊළඟසේ මේක නැති විට අරක නැහැ. ඉතින් ඒක නිසා හැබැයි තින් දැන් ඔය ගැහණු ස්වභාවය හෝ පිරිමි ස්වභාවය නැතුව වුණත් නපුංසක පුද්ගලයෝ කියලා ඒගොල්ලන්ගෙත් මස්ලේ ඇඟේ තියෙනවානේ. ඒකෙන් පේනවා අර මස්ලේ ඒ ටික තමයි ප්‍රධාන රූප හතර. අරක ඒක තියෙද්දි හටගන්නේ රූපයක්. ඉතින් ඒක නිසා ඒකටත් අපි කියනවා උපාදාය රූපයක් කියලා. ඒක උපාදායක පිහිට කරගෙන ඒක ඇසුරු කරගෙන පවතින රූපයක්. ඒක වෙන් කරන්න බෑ. අපිට මස් වලින් කපලා මේක මේ උපාදාය රූපේ මේක පටවි ධාතුව කියලා වෙන් කරගන්න බෑ. ඒක නිෂ්ඵල ප්‍රයත්නයක්. අපිට අර නියමයේ තමයි බුදුරණන් වහන්සේ දීලා තියෙන්නේ මේක තියෙනකොට මේක තියෙනවා. මේක නැති විට නැහැ. ඉතින් අන්න ඒ වගේ රූප වලට එතකොට අපි කියනවා උපාදාය රූප කියලා. එතකොට ඒ ඇස කන දිව කය වගේ උපාදාය රූප. ඊට පස්සේ ස්ත්‍රී භාව පුරුෂ භාව වගේ රූප. ඊට පස්සේ ගන්ධ කියලා ගත්තොත් ඇඟේ ගන්ධ ඒකත් මස්ලේ තියෙන තැනකනේ තියෙන්නේ. ඇටසකෙල්ල ඔය තියෙන තැනක තමයි තියෙන්නේ. ඒතර ඒකත් උපාදාය රූපයක්. රස කියලා ගත්තත් එහෙම. ඒ උපාදාය රූප. ඉතින් මේ රූපය එතකොට මේ ඔක්කොම Tamanට තේරෙනවනේ යම් පමණකට නේද? ඕවත් ටිකක් දැනගන්න ඕනේ. දැන් අපි සත්‍පට්ඨානියම වඩාගෙන යනවනම් මේ රූප ගැන මේ මෙහි විවිධත්වයක් තියෙනවා කියලා එක්තරා මට්ටමක දැනීමක් තියෙනවා. දැන් මේ උපාදාය රූප කියනකොටම ඔයගලන්ට හේතුඵල සම්බන්ධතාවය ගැන එක්තරා අවබෝධයක් එනවා. මේක මත තමයි මේ උපාදාය රූප ටික තියෙන්නේ. නැතිකොට නෑ කියලා. ඒක නිසා මේ උපාදාය රූප කියන අර්ථ දෙකකින් බුදුරණන් වහන්සේ දාලා තියෙන්නෙම එක කාරණයක් ඒ හේතුඵල සම්බන්ධතාවයත් කුළු ගැන්වෙන්න තමයි. ඉතින් මම හිතනවා මේ රූප ටික දැන් ටිකක් ඇති කියලා. මෙහෙම රූප හරියට විවස්ථාපනය සනිටුහන් කර ගැනීමක් කරන්න වෙනවා. මේවා රූප. මේවා සිතුවිලි නෙමෙයි මේවා රූප. ඊළඟට කියනවා වේදනා සංඥා සංකාර විඥාන. ඒතර රූප ස්කන්ධය කියලා මොකද්ද කියන්නේ? දැන් මේ ඔය කියපු රූපේ මේ දැනුත් මෙතන තියෙනවානේ. තමන්ගේ ඇඟෙත් තියෙනවා, අනිත් අයගේ ඇඟවලත් තියෙනවා. එක එක රූප. අතීතයේ තිබුණානේ ඔය රූප. අනාගතයේත් හටගන්න තියෙනවා. අතීතයේ තිබුණ දේවල් දැන් නැහැ. එතකොට අතීතයේ තිබෙන නිරුද්ධ වෙලා ගිය ඒවලුයි අනාගතේ හටගන්න තියෙන ඒවලුයි දැන් තියෙන ඒවලුයි තමන්ගේ වශයෙන් පෙනෙන ඒවලුයි අනිත් අයගේ වශයෙන් පෙනෙන ඒවලුයි මේ සියල්ලම ඈත දුර ළඟ හීන ප්‍රණීත වශයෙන් අපි සරකන රූපයි මේ ඔක්කොම සමූහයක් වශයෙන් අපි එකට සම්පින්දණය කරලා සංග්‍රහ කරලා අපි කියනවා රූපස් කන්දය කියලා රූප සමූහය කියන අර්ථය. එතකොට තමන්ගේ විතරක් නෙමෙයි මේක සත්‍ය පොදුවේ සියලු සත්‍යයන්ගේ එන එකක් මේ කියන්නේ. ඊට පස්සේ ස්කන්ධ වලින් එනවා වේදනා සංඥා සංකාර විඥාන. ඒකේ මේ මම මේක පොඩ්ඩක් පිළිවෙල මාරු කරලා මම කැමති ඒකේ විඥාණයෙන් පටන් ගන්න. ඒකෙත් ලොකු අවබෝධයක් එන හින්දා මේ විඥානේ විඥානේ කියලා අපි නිතරම කතා කරනවා. සිංහලෙන් අපි මොකද්ද කියන්නේ සාමාන්‍යයෙන්? ඉංග්‍රීසියෙන් මේ consciousness කියලා කියනවා. ප්‍රඥාව කියන්නේ විඥානියම නෙවෙයි. සිංහලෙන් අපි කියනවා දැනීම. මේ දැනීම අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ හය ආකාරයකට බෙදනවා. හය මොකද්ද? චක්කු විඥානය, සෝත විඥානය වගේ කියන. හය ආකාරයකට බෙදනවා. අන්තිම එක තමයි මනෝ විඥානය. දිව විඥානය, ගාහන විඥානය, කාය විඥානය. ඒක විඥානය කියලා කියන්නේ දැනුවත් වීම. දැන් අපි ඒක මේ ප්‍රායෝගිකව තේරුම් ගන්න බලමු. දැන් මේ වෙලාවේ දැන් දේව පොඩ්ඩක් බලන්න කල්පනා කරලා. දැන් මේ වෙලාවේ ඔයගොල්ලෝ මෙහෙම ඉඳගෙන ඉන්නකොට ඔයගලන්ට දැනෙන දේවල් මොනවද? දැනෙනවා දැන් මේ බණ අහන අවස්ථාවක ධර්මදේශනයක සම්බන්ධ වෙලා ඉන්නේ කියලා දන්නවනේ. ඊළඟට තමන්ගේ ශරීරයේ මෙන්න මෙහෙම ඉරියව්වක තියෙන්නේ කියලා දන්නවා. කකුලේ හරි කොහේ හරි වේදනාවක් තියෙනවා නම් ඔළුවේ හරි මෙන්න මේ හරිය රිදෙනවා කියලා දැනෙනවා. ඊට පස්සේ ළඟ මෙන්න මෙහෙම කෙනෙක් ඉඳගෙන ඉන්නවා කියලා සමහරලාට දැනවත් වෙනවා. ඈතින් සද්දයක් ඇහෙනවා කියලා සමහරලාට දැනවත් වෙනවා. මොකක් හරි ස්පීකරයක් දාලා කියලා. එතකොට සමහරලාට මේ කියන කරුණු තේරුම් ගන්න මම උත්සාහවත් වෙනවා, අවධානය යොමු කරලා තියෙන්නේ කියලා. තමන්ගේම සිතේ තියෙන මානසික ස්වභාවයක්, ඒ කියන්නේ අවධානයක් තියෙනවා කියලා දැනෙනවා. ඒතර වරින් වර මේ දහම් කරුණු ගැන දැනුවත් භාවයක් ඇති වෙනවා. මේ රූපය ගැන දැනුවත් වෙනවා, මේවා තමයි උපාදාය රූප කියලා දැනුවත් වෙනවා. ඒතර මෙහෙම මෙහෙම කියනකොට දැන් මම මේ උත්සාහ කරන්නේ මේ විඤ්ඤාණය ගැන කියන්නනේ. එතකොට විඤ්ඤාණය ගැන කියද්දි මේ ඉස්සෙල්ල ඇතුළත මේ විඤ්ඤාණ ගැන විඤ්ඤාණයටම දැනුවත් වෙනවා. ඒ කියන්නේ ඉස්සෙල්ල ඇති වුණ දැනීම ගැන දැන් දැනුවත් වෙනවා. දැන් මම කිව්වාම ඔන්න කය ගැන දැනගත්තා නේද කියලා. එතකොට ඉස්සෙල්ලා ඕ කය ගැන මෙන්න මෙහෙම දැනුමක් තිබ්බනේ කියලා දැන් දැනෙනවනේ. එතකොට දැන් දැනීමක් හටගෙන ඉස්සෙල්ලා තිබ්බ දැනීම අරමුණු කරගෙන. එතකොට පේනවද මේ වෙලාවේ ඔය දැනුවත් වීම වලින් ඇරෙන්න වෙන මොනවා හරි දැනුවත් වීමක් තියනවද? අවට ගැන දැනෙන, සද්ද ගැන දැනෙන, එහෙම නැත්තම් තමන්ගේ සිත ගැන දැනෙන. මම අවධානය යොමු කරලා ඉන්නේ මේක දැන් මේ තේරුම් ගන්න කියලා ඒ එහෙම යොමු කරලා ඉන්නේ කියලා ඒක දැනෙන. එහෙම නැත්තම් කයේ වේදනාවක් දැනෙනවා. එහෙම නැත්තම් කයේ රසණයක් දැනෙනවා. මෙන්න මේ අඟ හරි රසනේ. දාඩිය දාලා කියලා එක්ක දැනෙනවා. එහෙම නැත්තම් පිට මේ අය ඉඳගෙන ඉන්නවා කියලා දැනෙනවා. වටේ අය. එතකොට තේරෙනවද මේ මෙහෙම බාහිර වශයෙන් අපිට එක එක දේවල් ලෝකේ දැනෙනවා. එහෙම නැත්තම් අභ්‍යන්තර වශයෙන් දැනෙනවා. කයේ ස්වභාවයක් ගැන, එහෙම නැත්තම් සිතේ ස්වභාවයක් ගැන. සමහරවිට අනිත් අයගේ සිතුවිලි ටිකක් දැනෙනවා. එහෙම දැන් නෑලාවලුත් තියෙනවා. දැන් අපි එක්කෙනෙක් එක්ක කතා කරනකොට අපිට මේ වෙලාවේ කාඩි වෙන කෙනෙක්ගේ සිත ගැන අපිට දැනුවත් වෙනවා. සාමාන්‍ය ප්‍රමාණිකෙන් දැනුවත් වෙනවා. එතකොට ওই දැනුවත් වීම ටිකම අපිට ඕනම් බෙදන්න පුළුවන් අර මුලින් කියපු හයට. දැන් අපි මේ අවට ගැන යමක් දැනුණා නම් ඇස උපකාර වෙලා අනේ දැනුනේ. මේ පිටියක් තියෙනවා මෙහෙම මෙහෙම අනිත් පැයෙන් ඉඳන් ඉන්නවා ළඟ කියලා ඇසේ උපකාරයක් තිබ්බා. ඒතර ඒකෙන් ඊවට ඉන්න අය ගැන, ආවට ඉන්න අයගේ ඇඳුම් ගැන, ඒගොල්ලෝ ඉන්න දුර ගැන, පිටතර දුරකින් මෙයා ඉන්නවා කියලා දැනුමක් තියෙනවා. මෙහෙම බැලුවම පේනවා ආවට ඉන්න අය ගැන දැනෙනවා. මෙහෙම මෙහෙමයි ඉන්නවා මෙතන. ඒ එතකොට ඒකට අපි කියනවා ඇස උපකාර වෙලා ආවට ගැන දැනුන නිසා චක්කු විඥානය කියලා. ඒක හොඳට තේරුම් ගන්න දැන් ඇසේ චක්කු විඥානය කියලා අපි නිකම් පරිවර්තනය කරොත් ඇසේ ඇතිවන විඥානය. එහෙම කිව්වම සමහර අයට තේරුමක් නැහැ නිකන් ඇස්සේ මොකක් හරි එකක් අමුතු එකක් හට ගන්නවා වගේ. දැන් මේක හොඳට තේරුම් ගන්න මේ තමන්ට නිතර දැනෙන දෙයක් මේක තමන් ඒ තුල තමයි ජීවත් වෙන්නේ.
ඒක තමයි සුළු කොට දෙන්න දැනීම.
දැනීම කියලා. එහෙම කිව්වම අර සමහර අයට නිකන් ඇහැ ඇතුලේ මොකක් හරි එකක් හට ගන්නවා කියලා දැසක් එනවනේ. ඒ ඇත්තට එන්න ඕනි දැන් මේ කිව්ව ටික තමයි. මොකක් හරි අවට ගැන දැනෙනවා. ඇහැ ඇසුරු කළා තමයි දැන් මෙහෙම ඉර බහිනවා කියලා දැනෙනවා. මේ අවට ඉන්නයි මෙහෙම අවට ඉන්නවා කියලා දැනෙනවා. දැන් මේ අවට ඉන්නයි මෙතන අවට කට්ටියක් ඉන්නවා කියලා නින්දෙදි දැනෙනවද? නින්දේ ගැඹුරු නින්දක හිටියොත් තමන්ගේ අවට පිරිසක් ඉන්නවා කියන්නකෝ. පිරිසක් හිටියත් දැන් මගේ අවට පිරිසක් ඉන්නවා කියලා දැනෙන්නේ නැහැ. අන්න එතකොට පේනවා වෙනස. එතන දැනෙන්නේ නැහැ මෙතෙන්දි දැනෙනවා. එතකොට කයේ වේදනාවක් තියෙනවා කියලා ගැඹුරු නින්දකදී දැනෙන්නේ. දැන් දැනෙනවා. මේ දහම් මේ දැනීම ගැන දැන් දැනෙනවා කියලා දැනෙනවා. ඒකත් නින්දෙදි නෑ. ඔය නැති තැනක් බැලුවාම මේක විඥානේ හැමතෙ පැහැදිලි වෙනවා. නේද? දැන් එතකොට
නින්දති කරපුවා.
ඔව් සීනති කරපුවාම නෑ සමහර අය. එතකොට මේ තේරෙනවද මේ දැනීම කියන එක වැදගත් බොහොම සාමාන්‍යයෙන් ඉන්න ඕනේ අදහසක් පටින්න දෙයක්. දැන් අපි මේ ඉන්නේ කොතනද කියලා දැනෙන්නේ නැත්තම් අපි උමුතු වගේ හැසිරෙන්න පුළුවන්. මොන පිරිසක් ළඟද ඉන්නේ මේ කවුද මෙතන ඉන්නේ කියලා දන්නේ නැත්තම් අපිට මෙතෙන්දී ක්‍රියාත්මක වෙන්න බෑ හරියට. දැන් අපි ගෙදරින් එළියට බහිනකොට මේ පඩිය මෙන්න මෙතන මේ පඩියක් තියෙනවා මෙතන පඩිය මෙන්න මෙහෙමයි තියෙන්නේ කියලා අපිට දැනුන්නේ නැත්තම් අපිට ඊළඟ කකුල තියාගන්න බෑ. එතකොට කයේ මෙන්න මෙතනයි රිදෙන්නේ කියලා දැනෙන්නේ නැත්තම් අපිට ඒක විසඳගන්න ක්‍රියාත්මක වෙන්න බෑ. දැන් අපිට දැනෙනකොට තමයි මෙතන කයේ මෙන්න මේ හරිය රිදෙනවා. ඊට පස්සේ අපිට එනවා හිතක් ආ මේක එහෙනම් මෙහෙම කකුල දැන් දිගාරින්නවා. ඒතර ඊට දිගාරින්න ඉස්සෙල්ලා අපිට ඒක දැනුවත් වුණා. දැනුවත් වීමත් එක්ක තමයි අපි ක්‍රියාත්මක වුණේ. ඊළඟට තමන්ගේ සිත ගැන දැනෙන්නේ නැත්තම් ඉස්සෙල්ලා හටගත්ත සිත ගැන දැනෙන්නේ නැත්තම් අපිට සිත පාලනය කරගන්නත් බැහැ. ඒක දැනෙන්න ඕනේ ඊට පස්සේ තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ. වැරදි සිතක් ආවනම් අකුසල සිතක් ආවනම් දුරු කරගන්න. එතකොට සිත ගැන දැනෙන එක හරි වටිනවා. ඉතින් ආහාරයක් ගනිද්දී අපිට ඒ ආහාරයේ ගුණාගුණ ගැන අපිට දැනුවත් වෙන්න ඕනේ. මේක තීත්තද ලුණු වැඩිද විශේෂයෙන් දැන් කෑම උයන කෙනෙක් නම් එයා උයද්දී ඒ රස බලනවානේ. එතකොට බුදුරණන් වහන්සේ දැනීම ගැන විස්තර කරන සූත්‍රයක් තියෙනවා. අම්බිලම්පි විජානාති, තිත්තකම්පි විජානාති, කාරිකම්පි විජානාති. අඹුල් රසය දැනගන්නවා. ලුණු රසය දැනගන්නවා. මිරිස් රසය දැනගන්නවා. දිවේ ගාලා අන්න දැනගන්නවා මේක හොද්ද හොද්දේ ස්වභාවය ගැන දැනගන්නේ. එතකොට ඒක වැදගත් ස්වභාවයක් කියලා තේරෙනවානේ. දැනුවත් වීම. මේ මොකද ඒක විතරක් නෙමෙයි දැනුවත් වීමේ ආකාරය දැන් මේ සඳහන් කරපු ටිකයි. අර වගේ මේ බාහිර දෙයක් ගැන එතෙන්දී අපි දැනගන්න. ඒතකොට ඒ වගේ දෙයකට අපි කියනවා ජීවහ විඥානය. නිකන් දිවේ ඇතිවන අමුතු දෙයක් නෙමෙයි මේක. දිව ඇසුරු කරගෙන අර බාහිර ස්වභාවයක් ගැන දැනගත්තා එතෙන්දී. සමහරට කයේ අභ්‍යන්තර දෙයක් ගැන දැනගන්න. ඒතර චක්කු විඥානය කියනකොට තව තේරුම් ගන්න ඕනි මේක වෙනස වටහා ගන්නද අපි චක්කු විඥානය කියන්නේ අවට ගැන දැනගන්න ඕනි. අපි මේ වෙලාවේ දැන නොගන්න දේවලුත් තියෙනවා. ඒ වෙලාවට දිවෙන් දැනගන්න දෙනවත් තියමක් නැහැ. කෑම කරහා මෙන්න මේ වගේ දැන් මේ කෑම ස්වභාවය කියලා අපි දැනගන්නේ නැහැ ඒ වෙලාව. අපි මේ වෙලාවේ ඇහැගෙන දැනගන්නවා. දැන් ඇහෙන් යම් කිසි විඥානයක් හටගත් වෙලාවක ඇහැගෙන දැනගන්නවද?
නැහැ.
නැහැ. ඇහැගෙන දැනගන්නවා කියන්නේ මොකද්ද? ඔන්න අපේ ඇහැ පේන්නතුව කියලා. ඇහැ පේන්න මොන හරි වෙලා මේ පේන්න නැතුව හරි පෙනීම දුර්වල වෙගෙන එනකොට ඔන්න අපි දැනගන්නවා ඇහැගෙන. මෙන්න මගේ ඇහැ පේන්න නැතුව යනවා. මේ මොකක් හරි ඇහි ලොකු ප්‍රශ්නයක් වෙලා කණ්ණාඩියක් ගන්න ඕනි මොකක් හරි දොස්තර කෙනෙක් හම්බෙන්න ඕනි කියලා අන්න එනකොට ඒ ලාට තමයි ඇහැගෙන දැනගන්නේ. නැති වෙගෙන එනකොට තමයි ඒක ගැන දැනෙන්නේ අපිට. දැන් මේ වෙලාවට අපි දැනගන්නේ ඇහැ උදව් වෙලා ආවට. වෙනස තේරෙනවා නේද? පොඩ්ඩක්වත් අපිට ඇහැගෙන දැනින්නේ නැහැ ඒ මොහොතේ හරියටම. හැබැයි ඒ දැනුවත් වීම ඇති වුණාට පස්සේ අපිට මේ ඒ දැනුවත් වීම හේතු වුණා පස්සේ හැංගගෙන දැනගන්න. දැන් මේ දැනුවත් වීම මෙන්න මේ මෙහෙම අපට පේනකොට අපිට දැන් මේ ඇඟෙන් පිටිපස්සෙ පේන්නේ නැහනේ. ඇඟෙන් පිටිපස්සෙ පේන්නේ නැති හින්දා අපි දන්නවා මේ දැනුවත් වීම වෙන කෝණේ යන හිතලා බලලා මේ ඇහැ කියලා දෙයක් තියෙනවනේ මෙන්න මේ කෝපේ හරිය තමයි තියෙන්නේ. මේක ඇඟේ පිටේ නෑ කකුල වල නෑ කියලා අපිට එන්නේ අර දැනුවත් වීම පාදක කරගෙන පස්සේ සිතක් එන්න පුළුවන්. කොහොමද අර මේ අවට ගැන දැනගන්න වෙලාවේ හොඳට තේරෙනවා ඇහැ ගැන මේ දැනුවත් වීම නෑ. එතකොට එක දැනීමක් තියෙනකොට ඔය දැන් පෙර සඳහන් කළානේ කය ගැන, කයේ රසය ගැන, ඉරියව්ව ගැන, සිතුවිලි ගැන, එහෙම නැත්නම් මේ අවට ගැන දැනුවත් වීමක් තියෙනකොට නෑ ඔය කියපු දැනුවත් වීම ඔක්කොම එක වෙලාවේ තියෙනවද? නැහැ නේද? එතකොට එක වෙලාවට එක දැනුවත් වීමක් තියෙනවා. එතකොට එක දැනුවත් වීමක් තියෙනකොට අනිත් දැනුවත් වීම වලට මොකද වෙලා තියෙන්නේ? නැති වෙලා. අනිත්‍යයි. නැති වෙලා. එතකොට මේක තේරෙනවනේ මේ මොහොතේ තියෙන දෙයක් කියලා තේරෙනවනේ මේ මොහොතේ තියෙන්නේ. එතකොට මේ මොහොතේ එතකොට මේ අපිට ආයේ කිසිම හැකියාවක් එනවද මේ විඥානික කොහක් ගමන් කරන එකක් කියලා? නෑ විඥානික කොහවත් යන්න එන දෙයක් නෙමෙයි. මේ අවට ගැන දැනෙන දෙයක්. දැනීම. එච්චරයි. ඒක හොඳට පැහැදිලි වෙන්න ඕනේ. මරණින් මත්තේ යනවාද කියලා ප්‍රශ්නයක්වත් අහන්න හිතෙන්නේ නැහැ. ඔහොම විඤ්ඤාණය ගැන දැනගත්තාම. මේ මෙතන මේ වෙලාවේ ඇසත් උපකාර වෙලා වර්ණ රූපෙත් උපකාර වෙලා දක්ක විඤ්ඤාණය. දැන් අපිට ඔන්න වර්ණ රූපෙත් පේනවනේ. දැන් මේ පැදුරේ පාට පේනවා. පැදුරේ පාට පේනකොට ඒ පාට අනුසාරයෙන් අපි දැනගන්නවා මෙතන පැදුරක් තියෙනවා කියලා. පැදුරක් එළලා තියෙනවා කියලා. එතකොට අපි පාට ගැන දැනගන්නේ පැදුර ගැනද? ඔව් පැදුරක් තියෙනවා කියලානේ අපිට දැනුනේ. පාට ගැන නෙමෙයි. හැබැයි දැන් මං අහුවුත් මේ පැදුරේ පාට මොකද්ද කියලා. අන්න එතකොට අපි දැන් උනන්දු වෙනවා පාට. එතකොට අපේ අරමුණ අපි ගන්නේ පාට මොකද්ද? කොළයි කළු කියලා. එතකොට අපි දැනුනේ පාට ගැන. අනිත් වෙලාවට පාට අනුසාරයෙන් ඇසත් උපකාරී වෙලා ඒකනේ අපි කියන්නේ චක්කුංච පටිච්ච රූපේ උපජ්ජති චක්කුඥාන. ඔය පාට මේ වටේ පේන ඔක්කොම පාට උපකාර වෙලා ඇසත් උපකාර වෙලා අපිට දැනෙනවා මෙන්න මෙහෙම පිරිසක් ඉන්නවා. මෙතන මෙන්න මෙහෙම බිල්ඩිමක් තියෙනවා. දැන් මෙයා මේ වගේ ඇඳුම් ඇඳන් තියෙනවා කියලා වරින් වර සමාහට දැනෙන්නේ. එතකොට ඔකට කියනවා චක්කු විඥාන. අර අනික කණෙන් මොකක් හරි එහෙම එනවනම් සෝත විඥාන. කයේ යමක් වේදනාවක් දැනනවනම් මෙන්න මෙතන ඇරි දෙන්නේ කියලා ඒකට කියනවා කාය විඥාන. ආහාරයේ රසයක් දැනගන්නකොට දිව විඥාන. එතකොට මේ හරි ලොකු ගඳක් එනවනම් මෙන්න මේ ගඳක් මොකක් හරි එනවා මේ අවටින් කියලා ඔන්න ගාන විඥාන. මනෝ විඥාන කියලා කියන්නේ ඊට පස්සේ ඉතුරු වෙන එක. දැන් අපි ඇස ඇහුවොත් මෙතන. ඇස වහලා සද්ද ගැනත් අවධානය යොමු නොකරොත් ඒත් අපිට මේ වටේ කට්ටියක් ඉන්නවා කියලා හැඟීමක් නැද්ද? මේ වටේ අය ඉන්නවා කියලා සිතට දැනෙනවා නේද? දැනීමක් එනවා. ළඟ ඉන්නවා මේ අය කියලා ඕනනම් අපිට හිතෙල්ල තියෙනවානේ. එහෙම පේන්නේ නැහැ උනාට තාම කයින්ම දැනෙනවා. එතකොට අපි ඇස් වහගෙන උනත් අත දිගාරින් නැහැ. අපි දන්නවා මෙන්න මේ වගේ දෙයකින් මෙයා මෙතන ඉන්නා වගේ කියලා. එතකොට ඒ එන දැනුවත් වීමත් ඒකෙත් ඒ දැනුවත් වීමෙන් වැදගත්කමක් තියෙනවනේ. දැන් කළුවර කාමරේ වගේ ඉන්නකොට අපි පරණ මතකෙන් දන්න ඕන අපිට කපාටම ලයිඩ්ියු අර අවස්ථාවක දැන් මේ හරි මේසෙ තිබ්බා. මෙන්න මෙතන පුටුව මෙතන වාදකයක් තිබ්බා කියලා යන්තම් දන්න. ඒක ඇහෙන්නේ නෙමෙයි දන්නේ. කණින් නෙමෙයි, දිවෙන් නෙමෙයි දන්නේ. අර පරණ මතකේ උපකාරී වෙලා දන්නේ. ඒ වගේ දැනුවත් වීමකට කියනවා ඒ අපට ගැන දැනුවත් වීමකට කියන මනෝ විඥාන. ඒක විතරක් නෙමෙයි. තව ගොඩක් තියෙනවා. දැන් අපේ සිතුවිල්ලක් ගැන අපිට දැනනකොට ඉස්සෙල් තරහ ගියානේ. ඉස්සෙල් තරහ සිතක් හටගත්තානේ කියලා දැනනකොට ඒත් මනෝ විඥානේ දැන් මේ හටගෙන. තේරුණා නේද? මනෝ විඥානේ හටගෙන. ඒතර ඒ හටගත්ත මනෝ විඥානේ අරමුණ මොකද්ද? ඉස්සෙල්ල ඇති වුණු සිත ඒ වෙලාවේ. ඉස්සෙල්ල ඇති වුණු සිතේ ස්වභාවය. දැන් අපි ඔය සතුපට්ඨාන හිම භාවනා කරද්දී නිතර සඳහන් වෙන්නේ. සරාගං වා චිත්තං සරාගං චිත්තංติ පජානාති. රාග සහිත සිත රාග සිතයයි නුවණින් දැනගනි. ද්වේෂ සහගත සිත ද්වේෂ සහගත සිතයයි නුවණින් දැනගනි. එතකොට මේ වෙලාවේ නුවණින් දැනගන්නවා අර පොඩ්ඩකට ඉස්සෙල්ල මනසේ තිබ්බ ස්වභාවය. එතකොට ඒකත් මේ වෙලාවේ හටගත්ත මනෝ විඥානය.
දැන් පරණ හිතපු දෙයක්ද
දැනෙනවා? ඔව් පරණ ගොඩක් පරණ හිතපු දෙයක්ත් දැන් දැනෙනවා. අපිට අවුරුදු ගානක ඉස්සෙල්ල වෙච්ච දෙයක් හිතපු දෙයක් මතක් වෙන්නේ. ඒතර ඒවත් මනෝ විඥානය මේ දැන් හටගෙන. එතකොට අර චක්කුංච පටිච්ච රූපේ චක්කු විඥානන් කිව්වා වගේ අරකට කියන්නේ මොකද්ද? මනංච පටිච්ච ධම්මේ උපජ්ජති මනෝඥාන කියලා අහලා තියෙනවා නේද? ඔන්න උතන ගොඩාක් අයට දැන් මොකද්ද මේ මනංච කියන්නේ? මොකද්ද ධම්ම කියන්නේ? මොකද්ද මනෝඥානය කියන්නේ කියලා පොඩි ගැටලුවක් තියෙනවා. මනෝඥානය නම් දැන් ටිකක් තේරුණානේ. සිතුවිලි ගැන දැනෙනකොට, ඇස් වහගෙන ඉන්නකොට, අවට ගැන දැනෙනකොට, අතීත වෙච්ච සිද්ධියක් දැනෙනකොට, අතීත විඳපු වේදනාවක් දැනෙනකොට මනෝවිඥානේ හටගෙන කියලා දැන් තේරෙනවා. ධම්ම කියලා කියන්නේ අර ඇහැට රූපේ කිව්වා වගේ මනෝවිඥාණයට අරමුණු වෙන දේ තමයි ධර්ම කියලා කියන්නේ. එතකොට අතීත සිතුවිලි අපිට අරමුණු වෙනවනේ. එතකොට ඒක ධර්ම. මොකක් හරි මනෝවිඥාණයට යම් යම් දෙයක් අරමුණු වෙනවා නම් ඒක තමයි උතන ධර්ම කියලා ගන්න. මනංච කියලා කියන්නේ මනංච පටිච්ච උපජ්ජති මනෝවිඥානනිකේ මනස ධර්මය උපකාර වෙලා මනෝවිඥාණය හට ගන්නවා කියලා කියන්නේ. ධර්ම කියන එක තේරුණා නේද? ඒ මොකක් හරි අරමුණු වෙන දේ කියන එක. සිතුවිලි නම් සිතුවිලි. අතීත වේදනා නම් ඒවා. එතකොට මේ අවට ගැන නම් ඒ අවට තමයි ධර්මය. ඒක තමයි අරමුණු වෙන්නේ. මනංච කියලා කියන්නේ මේකයි. මේ අපේ තියෙනවා දැන් මනෝ විඥානයේ ඇති වෙන්න ඉස්සෙල්ලා යම් කිසි සිතක් තිබුණා. විශේෂයෙන්ම අපි ඔකට කියන බවංග සිත කියලා. මනෝ ධාතු කියලාත් කියනවා. ඒ කියන්නේ මේ දැන් සත්වය ගැඹුරු නින්දක වගේ ඉඳිද්දි සිතක් නැහැ නෙමෙයි. එක්තරා සියුම් සිතක් තියෙනවා. සිහින දකින්න වෙලාව නෙමෙයි මේ කියන්නේ. ගැඹුරු නින්දක වගේ ඉන්නේ. ඒකට අපි කියනවා භවංග සිත කියලා. භවංග සිත තියෙනවා කියලා කිව්වකම ඔයගලන්ට අදහස් වෙන්න ඕනේ මොකක් හරි දැනගනිමින් ඉන්නවා කියන එක. වෙන වෙන අමුතු නිකන් ඒ දේවල් මතක් කරගන්න එපා. දැන් සිතක් තියෙනවා කිව්වකම හිතට එන්න ඕනේ මොකක් හරි දෙයක් ගැන දැනුවත් වීමක් හටගෙන. ඒකයි එන්න ඕනේ. එතකොට ඔන්න ඔය භවංග සිතට පස්සේ එහෙම නැත්නම් මේ මනෝ ධාතු සිත් වලට පස්සේ ඇති වෙනව තමයි ඇති වෙන්නේ මනෝ විඥානේ. ඒක නිරුද්ධ වෙලා ඊට පස්සේ ඇති වෙන්නේ. ඒකේ තව විවිධ දේවල් තියෙනවා. සරලව කිව්වොත් එහෙම මේ ගොඩක්ම මනෝ ධාතු සිතට පස්සේ ඇති වෙන මනෝ විඥානේ. සාමාන්‍ය එක සිතක් ඇති වෙලා ඊට පස්සේ ඇති වෙන සිත ඇතිවෙන්නේ අර පෙර ඇති වෙච්ච සිතින් ලොකු උපකාරයක් කරනවා. ලොකු බලපෑමක් කරනවා. ඒක නැති වෙලා හැබැයි නැති වුණාට ඒක අරකට ලොකු බලපෑමක් කරනවා. සිතකට සිතක් ප්‍රත්‍ය වෙනවා විවිධ ආකාරවලින්. එතකොට අන්න ඒක තමයි මනංච කියලා කියන්නේ. ඒ සිතයි ඒකයි අර අරමුණු කරන ධර්මයේ ප්‍රත්‍ය වෙලා මනෝ විඥාණය හටගන්න. දැන් ඔක දැන් ඇසයි රූපය කියන එකේ පොඩි වෙනසක් තියෙනවා. ඇහැ කියන එක චක්කු විඥාණයට උපකාර වෙන්නේ තියෙද්දි. ඇස මේ වෙලාවේ තියෙනවා. වර්ණ රූපෙත් තියෙනවා. චක්කු විඥාණය තියෙද්දි උපකාර වෙන්නේ. චක්කු විඥානේ හැබැයි ඒ චක්කු විඥානයට ඉස්සෙල්ලා තමයි ඇස ජනිත වුනේ. පූර්ේ ජාත කියලා කියනවා අපි ඒකට. ජනිත වුණාට දැන් ඇස තියෙන වෙලාවේ, ඒ කියන්නේ චක්කු විඥානේ තියෙන වෙලාවෙත් ඇස තියෙනවා. අර කියන මනංච පටිච්ච කියන එකේදී මනංච කියන එක නැහැ. නැහැ. ඉති වුණාට ඒක උපකාර වෙනවා. එහෙම නැතුව ගන්න එපා මේ මනංච කියන එකයි මනෝ විඥානයයි විඥාන දෙකක් එක විට තියෙනවා කියලා ගන්න එපා. විඥාන දෙකක් කවදාවත් එක විට නැහැ. විඥාන දෙකක් තියෙනවා කියන්නේ සත්‍යෝ දෙන්නේ කියන එක. එහෙම නැත්නම් මනංච කියන එක ගන්න එපා මොලේ කියලා. ඒක මේ මනංච කියන්නේ මොලේ කියලා අර්ථ දක්වලා නැහැ. අර මනෝ ධාතු කියන එක තමයි කියලා අභිධර්මයේ අර්ථ දක්වලා තියෙන්නේ. සමහර අය මේ මනංච කියන්නේ මොලේ කියලා හිතනවා. ඒකට ඒ දෙකම නෙමෙයි. මනංච කියලා කියන්නේ මනෝ ධාතු සිත කියන ඒ සිතකට පස්සේ තමයි මනෝ විඥානේ හටගන්නේ. එතකොට කොහොම හරි දැන් ඔය විඥාන හරි ගැන ටිකක් තේරුණානේ. දැන් අපි ටිකක් එක බලමු. දැන් ඔයගොල්ලෝ ඇස් වහගෙන බලන්න මොනවද ඇතිවන දැනුවත් වීම ටික කියලා පොඩ්ඩක්. ඔය කියපුවාද ඇති වෙන්නේ කියලා. දැන් විවිධ දේවල් දැනෙන්නේ නැතිනේ. අර මුලින් සඳහන් කරපු ඒවාට අමතරව මොනවද දැනෙන්නේ? මුලින් මං කිව්වේ කයේ දැනෙන දේවල්. තාතයිට අමතරව මොනවද දැනුණාද? මොනවද?
ඉස්සන්නා තාසරයි. මුලින්ම මේ සද්ද දැනුණා.
ආ තමයි.
ඊට පස්සේ මොකක්ද කියලා අහන්නද මිතියක් කියන්නේ ඉන්ද්‍රියයන් දන්නේ නැහැ. ඊට පස්සේ ආයි දැනීමක් ඇති වුණා අබෝවන්සේට කඩවති ඉඳන් වඩම්මන එක. ඊට පස්සේ ආයි තියෙන මේ සුදු පාට වගේ ස්වභාවය තිබුණා මේ ඉස්සරහින් ඇස්සේ. අනම් මොනවත් නැති වුණා කියන්නේ ඒක භවංග සිතුනේ මොකක්ද කියන්නේ
ඒකේ. හරිටම කියන්න අමාරුයි. තා මොනවද දැනුනේ?
මට තමයි පබස්සර ඉදම් බික්ක වේ චිත්තං කියන්නේ අර මනංච කියන තැනද කියලා. මට කල්පනා වුණා.
ඕ ඒක හරි. ඒක තමයි. මේ තා මොනවද දැනුනේ? කොහොම හරි දැන් මේකේ මොකද්ද අර කඩවත යන එකක් කිව්වනේ. එතකොට ඒ අනාගතයේ දෙයක් ගැන දැන් දැනුණා. අනාගතයේ වෙන්නේ
කඩවත තියෙනදී.
ආ වැඩි එක ගැන. එතකොට අතීත සිද්ධිය. තා මොනවද එතන අර දැනෙන දෙයට වඩා අපි එතන ගන්න ඕනි එකක් තමයි මේ මොකක් හරි දෙයක් දැනුන. මේ නිශ්චය කරගන්න බැරි දෙයක්.
එහෙමයි.
එතකොට තව මොනවද දැනුනේ? මේ කොහොම හරි මොන මොනවා හරි සිතුවිලි. ආ සිතුවිලි දැනෙනවා නේද? එතකොට රාග සිතුවිලි, ද්වේෂ සිතුවිලි, කුසල සිතුවිලි මෙහෙම මේවා හටගෙන නැතුණා කියලා දැනෙනවා. එතකොට ඒ දැනෙන්නේ අර ටිකක් පොඩකට ඉස්සෙල්ලා අතීතයේ වෙච්ච සිද්ධියක් තමයි ඒ දැනෙන්නේ. ඉතින් දැන් ඊට පස්සේ ඔයගලන්ට කරන් තියෙන්නේ දැන් ඒක මේ අයන දන්නවා දැන් මේ දැනීම බලන්න මේ ඔක්කොම ඔය දැනුවත් වීම කියන ඒවා එක විට තිබ්බද කියලා මේ ඒකනම් ටිකක් හිතනකොටම තේරෙනවා මේ එක එක දේවල් ඒ දැනුවත් වීම ටික ඔක්කොම එක විට තියනවාද
එක
විට නෑ ඊට පස්සේ ඔය දැනුවත් වීම ටික මුකුත්ම නැත්තම් ඒ ටික හට නොගත්තනම් මේ වෙලාවේ මේ විනාඩිය කාලය තුළ තමන්ගේ ජීවිතේ කොයි වගේද
යමුරු නින්දේ වගේ
ඔව් ජීවිතේ නෑ වගේ කියලා කිය ඔව් ගැඹුරු නින්දේ වගේ තා මොනවාද සිහි නෑ වගේ
මොකුත්ම නෑ වගේ.
ඔව් එතකොට තේරෙන්න ඕනේ මේ දැනුවත් වීම හට ගන්නවා කියන එක. තියනවා නෙමෙයි අපි කියන්නේ අරනම් විඥානය හට ගන්නවා කියන එක අපේ ජීවිතයේ ප්‍රධාන කොටසක්. අපි ජීවත් වෙනවා කියලා මිනිහෙක් යමක් කියනවනම් ඔය විඥානය හට ගන්නවා මූලික කරගෙන තමයි එහෙම කියන්නේ. තව කාරණා කියනවා ජීවත් වෙනවා කියනවා අපි කියනවා නාඩි වැටෙනවා නම් හදවත වැඩ කරනවා නම් ඇඟේ රස්නේ තියනවා නම් ඒ රූප සම්බන්ධයෙන්. හැබැයි ඔය නාම ටික ඔය විඤ්ඤාණේ නැත්තම් කියන්න බෑ නේද ජීවත් වෙනවා කියලා. ඊට පස්සේ බලන්ද ඔය දැනුවත් වීම දැන් පිටුම් ಜಾති පහක් විතර ඇති වුණා කියලා. ඕකෙන් මේ එකක් විතරක් එක දෙයක් ගැන විතරක් දැනගෙන ඉන්න පුළුවන්ද කියලා පොඩි වෙලා. දැන් කයේ රස්නේ නම් කයේ රස්නේ විතරක් දැනන් ඉන්නවා මෙහෙම රස්නේ කියලා. ඒතොර අවට සද්ද ගැන දැනගන්න බෑ. එහෙම නැත්තම් මේ සිතුවිල්ලක් ගැන නම් දැනන්නේ ඒ සිතුවිල්ල ගැන නම් දැනගෙන ඉන්න ඕනේ. එහෙම එකක් ගැන විතරක් තප්පර 10ක් කර ඉන්න පුළුවන් ද බලන්න. අමාරු නේද? එකක් ගැන උනත් දැනගෙන ඉන්න අමාරු.
ශබ්ද ගැන නම්
ශබ්ද
විතරක් අනිත් ඒවා පොඩ්ඩක්වත් තිබෙන්නේ නැද්ද?
මේ කාටි මුඛය ගන්න ඕනේ.
සමහර ශබ්ද නම් ඊළවස්සේ සම ආගමක ආලෝකයක් වගේ ඇවිල්ලා ඒක දිහා බලන් හිටියොත් නම් නිකන් ඒකම විතරයි කියලා එහෙම නරවත්ත
වෙනස්
වෙනවා නේ. ඉතින් ඒතර ඕකෙන් කොහොමරි මං කියන්නේ හැදුවේ. දැන් අපි ගොඩාක් හිත දෙවුණු නම් අපිට ඒක අරමුණක ටිකක් ඉඳ පුළුවන්. ඒ කොහොම වුණත් මේ වචනේ පරිසමාප්තාර්ථය කියනවා නම් අපිට මේ කැමැති විදිහ දැනීමම පවතින්නේ නැහැ. ඒකයි දෙක අපිට තායකක් බලන්න දැන් ඔය කිසිම දැනීමක් නැතුව ඉන්නත් බෑ නේ. දැනීමක් නැතුව ඉන්න බෑ. මොකක් හරි අකමැති වුණා දැන් මම නොදැනීවා මට ඔය කිසිම දෙයක් දැනෙන්න එපා කියලා හිටියා. දැනෙනවා කයි රිවිල්ලක් කර දැන් අරසහ ගත්තොත් උන්න ඇහෙන් එන දැනීම නම් නවත්ත දැන්. ඒත් ඊට පස්සේ කණෙන් මොනවා හරි අවට ගැන දැනෙනවා. කයි මෙතනට දෙනවා කියලා දැනෙනවා. ඒ වනාත් ගන්න බෑ දැන්. ඉතින් එතකොට අපිට මේ දැනීම කියන එක පවත්වන්නත් බෑ නවත්වන්නත් බෑ. ඒතර ඒක නිසා අපි කියනවා මේක අනාත්මයි කියලා. ඊට පස්සේ මේක දැන් තේරෙනවනේ ඒක දැනීමක් කියනකොට අනිත් දැනීම නෑ. එතකොට අපි කියනවා ඒක නිසා අනිත්‍යයි කියලා. දුකයි කියන්නේ. දුකයි කියන්නේ දැන් ඔයගොල්ලන්ට මම ඉස්සෙල්ලා කිව්වනේ දැන් බලන්න මේ අපි දැන් මෙතන ළඟ ඉන්න එක්කෙනා ළඟ ඉන්න බව දන්නේ එක වැදගත් දෙයක් නේ. පඩියක් තියෙනවා නම් පඩියක් මෙතන තියෙනවා මෙහෙම කකුල තියන්න බෑ කියලා දන්නේක වැදගත් නේද? දන්නේ නැත්නම් හරි ප්‍රශ්නයක් නේ. ඒතර අපිට ඒතර විඥානය ගැන දැනීමක් වීම ගැන හිතෙන්නේ ඒක වැදගත් දෙයක් නේ නේද? වැදගත් හොඳ දෙයක්. ඒ වුණාට අපි බුදුරණන් කියුවා මේකේ වුණාට සාරයක් නැති දුක්ඛාගත දෙයක් කියලා. වැදගත්. ඒතර අපි තේරුම් ගන්න ඕනේ අපිට දැනට පේන්නේ මේක වැදගත් දෙයක් හැටියට. අපේ ඉලක්කය තමයි සාරයක් නැති අසාර දෙයක් හැටියට කවදා හරි ඒක නිසි නැහැ. මේ නිකන් ඉලක්කයක් වශයෙන් කිව්වේ. ඒතර දැනට තේරෙන්නේ වැදගත් දෙයක්. ඒතර හොඳට තේරුම් ගන්න මේ විඥානය කියන එකම විඥානය ගැනනේ දැන් අපි මේ කතා කළේ. ඒතර විඥානය ගැන අපි මේ තවත් සිතකින් දැනගත්ත නිසා තමයි අපි මේ කතා කරන්නේ. ඉස්සෙල්ලා ඇති වුණු දැනුවත් වීමක් ගැන දැන් මේ දැන් නැවත නැවත දැනුවත් වෙනවා. කර කර ඒක අරමුණු කර කර මෙන්න මෙහෙමයි දැනුවත් වීම කියලා අපි දැන් මේ විවිධ කතා කියනවා. එතකොට විඥානේ විඥානයේටම අරමුණු කරන්න පුළුවන් කියලා කියන එකෙන් අදහස් කරන්නේ ඒ විඥානය මේකෙන් අරමුණු කරනවා නෙමෙයි. මේ අතීත විඥානයක් අතීත දැනුවත්කම අරමුණු කරනවා කියන එක. ඊළඟට අපි දැනගත්තේ කොහොමද මේ මේක එක විඤ්ඤාණයක් අරක තව විඤ්ඤාණයක් කියලා? දැන් අපිට අතීතයේ විවිධ දැනුවත් වීම ගැන දැන් මතක් වෙනවනේ මේ මේම කියනකොට. අපි වෙන් කරලා ගන්නේ කොහොමද මේක එක විඤ්ඤාණයක් මේක තව එකක් කියලා? ඒක වෙන් කරන්නේ ඒ අරමුණේ විවිධත්වයෙන්, ප්‍රධාන වශයෙන් අරමුණේ විවිධත්වයෙන්. දැන් අපිට කයේ රසණයක් දැනෙනවා නම් අපි ඒකට කිව්වා කාය විඤ්ඤාණය. අවට පේනවා නම් අපි කිව්වා චක්කු විඤ්ඤාණය. එතකොට අරමුණු දෙකක් නේ. අතන්ට දෙනුනේ රස්නේ තමයි අරමුණ. අනිත් එකට දෙනුනේ මේ අවට පිරිසක් ඉන්නවා කියන අරමුණ. එතකොට මේ අරමුණු දෙකේ විඤ්ඤාණයෙන් තමයි අපි පස්සේ සිතකින් ගලපලා ගන්න ආ මේක සිත් දෙකක්. විඤ්ඤාණ දෙකක් කියලා. එහෙම නැතු ඒවයි පැවතිච්ච හරිම කාලය තුලින් නෙමෙයි. අපි හරියටම දන්නේ නැහැ මේ එක විඤ්ඤාණයක් කොච්චර කාලයක් පැවතුනාද නැද්ද කියන එක. ඒක අපිට හොයාගන්න බෑ. එනකට මේ එක අරමුණක් ඔස්සේ මෙන්න මෙහෙම දැනුවත් වීමක් තිබ්බා කියලා තමයි අපිට දැනෙන්නේ පස්සේ. ඒක කාලය ගැන අපිට ඇත්තටම හිතන්න අවශ්‍ය නැහැ. කොහොම හරි අපි විඤ්ඤාණ දෙකක්ද තුනක්ද මේක එක විඤ්ඤාණයක් අනික අනෙකක්ද කියලා දැනගත්තේ ඒ අරමුණේ විවිධත්වයේ තුලින් බොහෝ වෙලාවට. සමහරලාට අරමුණ සමාන වුණත් වේදනාව විවිධ වුණොත් ඒත් මේක අවස්ථා දෙකක් කියලා අපි දැනගන්නවා. එකම අරමුණේ මේ දැන් අපි ඔන්න අපිට ඉස්සර අපිට පිළිම සතෙක් දැකින ලැබෙන බල්ලෙක් කැටු බල්ලෙක්. ඊට පස්සේ තා පොඩ්ඩකින් ඒ බල්ලා කෙරෙහි තරහක් එනවා. මේ කාවනේ මෙතෙන්ට කියලා. දැන් පස්සේ සිතකින් අපි ආවර්ජන කරන අර ඉස්සෙල්ල අවස්ථාවක. එතකොට අපිට තේරෙනවා ඔන්න මුලින් අපිට බල්ලෙක් ඉදිරියේ ඉන්නවා කියලා දැනුම්. ඊට පස්සේ අපිට තේරෙනවා ඒ වගේම තව පොඩ්ඩකින් බල්ලෙක් ඉදිරියේ ඉන්නවා කියලා ඒ අරමුණමයි. දැන් තරහකුත් තිබ්බා. අන්න ඒ දෙක අපි ගලපලා කියනවා මෙතන සි දෙකක් කියලා. මුලින් ඇති වුණා බල්ලෙක් ඉදිරියේ ඉන්නවා කියලා දැනගන්නවා. දෙවෙනි අවස්ථාවේ බල්ලෙක් ඉදිරියේ ඉන්නවා කියලා දැනගන්න ගමන් තරහකුත් තිබ්බා. ඒක එතන මොන වෙනසෙන්ද අපි මේක සි දෙකක් කියලා කිව්වේ? චෛතසිකේ වෙනසින්. අරමුණ එතන එකයි. එතකොට අරමුණ එකයි. එතකොට ඔන්න ඕක තමයි විඥාණය. ඒතර මේ මොහොතේ හටගන්න දෙයක් නේද? මේ මොහොතේ හටගන්නවා, අනිත් අය තුලත් හටගන්නවා. ඒතර අපිට දැනෙනවා අනිත් අය තුල විඥාන හටගන්නවා කියලා තමන්ට දැනෙනවද? නෑ.
දැන්
අපි
හිතනවා
අපි දැන් විචාර දැක්කුත් නෑ. ඔව් දැන් බලන්න දැන් තමන් දිහා අනිත් කෙනෙක් බලන් ඉන්නවා නම් තමන් දිහා නම් බලන් ඉන්නේ අපිට කියන්න පුළුවන් දැන් එයාගේ හිත මොකද්ද කියලා. එයාගේ හිත මොකද්ද? එයාගේ හිත ඇවිල්ලා තමන් ඉන්නවා කියලා දැන් එයාට පේනවා. ඒකට එයාට ඇවිල්ලා තියෙන චක්කු විඥානය. ප්‍රධාන ඒක අනිවාර්යෙන් තියෙනවා කියලා නිශ්චය වශයෙන් කියන්න පුළුවන්. ඒකට අපිට දැනෙනවා අපිට දැනෙනවා දැන් මෙයා මාව දැකලා ඉන්නේ දැන්. මම ඉන්නවා කියලා එයා දන්නවනේ. ඒ කියන්නේ චක්කු විඥානය ගැන තමයි අපි මේ කියන්නේ. එතකොට ඒ වගේම අපිට දැනෙනවා අපිට එයා වුණේ එයා තමන්ව දැකලා පොඩ්ඩක් hina වුණා. එතකොට අපිට දැනෙනවා එයාගේ සංඥාව ගැන. අයි අපිට දැනෙනවා මෙයා මාව අඳුනගත්තා කියලා. ඒ අපිට එහෙම දැනෙන්නේ ඒ අනිත් එක්කෙනාගේ තිබිය හැකි මානසික ධර්මය තමයි අපිට දැනෙන්නේ. එතකොට ඒ වගේ අනිත් එක්කෙනාගේ සිතුවිලි විඥාන ගැනත් අපිට යම් පමණකට දැනෙනවා. පරිසිත විඥානන් තියෙන එක්කෙනාට හරියටම දැනෙනවා. ආය අපිටත් ඒ වුණාට යම් පමණකට අනුමාන වශයෙන් මේ දැනෙනවා.
ડોක්ටර් කෙනෙක් ගාවට ගියාම බේත් ගන්න.
ඔව්.
සමහර ડોක්ටර්ලා අතුල් වෙනකොටම බේත් කියන්නේ. එතකොට දන්නවා.
ඒ අරයා ඉරියව් රූප ගැන ඒ දැනුවත් වෙන තියෙනවා.
ඒ ප්‍රීවද නැද්ද
කියලා. ඔව්. එතකොට මේ ඒ අරයා ඉරියව් ඔස්සේ මේ එයාගේ රූප ගැන දැනගෙන. එතන රූප ගැන දැනගන්නේ. ડોක්ටර් දැනගන්නේ අරයාගේ දැන් මේගේ ශරීරයේ රූප ස්වභාවයක් ගැන. මෙයාගේ මෙයා එනකොටම මොන හැඩය බලලා රූපය තමයි දැනගන්නේ. වේදනාව ගැන දැනනවා. ඒ එතකොට ඒක මානසික දෙයක් ගැන. ඒ ඔස්සේ එයා රූප ගැන මෙයාගේ අවධානය ඊට පස්සේ යොමු කරා. එතකොට දැන් ඔහොම අනිත් අයගේ දේවලුත් අපිට දැනෙනවා. එතකොට ඔය වගේ අනිත් අයගේ විඤ්ඤාණ, තමන් කෙරෙහි ඇති වෙන විඤ්ඤාණ, අතීතයේ හටගත් නැතිව ගිය විඤ්ඤාණ, අනාගතයේ හටගන්න විඤ්ඤාණ ඔක්කොම එකතු කරලා අපි කියනවා විඤ්ඤාණස්කන්ධය කියලා. ඉතින් හැබැයි මේකෙදී අපි දැන් මේ භාවනාවක් වශයෙන් විශේෂයෙන්ම අපි මේ භාවනාවට ගන්නෙ ගොඩක්ම ඔය අතීත අනාගතයට වඩා දැන් ඔයගලන්ටත් මේ වෙලාවේ එක තමයි ගොඩක්ම අල්ලගන්නේ. මේ වෙලාවේ ඇති වෙන විඤ්ඤාණ තුලින් තමයි අපිට අපේ මමත්වය වගේ කෙලෙස් තන්දට හටගන්නේ. අතීත දේවල් වලට වඩා අතීත දැනුවත් වීම ගැන අපිට එහෙම එනවා. දැන් අපි හොඳට තේරුම් ගන්න අපි කතා කරනකොට මෙහෙම දැන් එවන්නම් කාගෙන් හරි අපි ප්‍රශ්නයක් අහනවා. එයා මෙයා උත්තර දෙනවා මන් දන්නේ නැහැ කියලා. ඒක මන් දන්නේ නැහැ කියලා. ඒතර එයා මොකක් ගැනද කිව්වේ? එයාට විඤ්ඤාණේ නැති බවක් ගැන තමයි ඒ කිව්වේ. ඒ අදාළ විඤ්ඤාණේ නැහැ. ඒක නැහැ. ඒ එතන උනේ මොකද්ද කියලා මන් දන්නේ නැහැ. එතකොට මේ කතා කරන්නේ මොකන්ද විඤ්ඤාණය ගැන. එතකොට ඊට පස්සේ එහෙම නැත්නම් මොකටද පත්‍රය බලන්න කියලා හෙව. උත්තර දෙන්නේ මොකද්ද? රටේ ලෝකෙ වෙන තොරතුරු දැනගන්න. අර විඤ්ඤාණයක් උපද්දවන්නයි මේ යන්නේ. එතකොට මේ අපේ ජීවිතේ අපි භාවිත කරන වචන අපේ ජීවිතේ හැංගෙන දේවල් මේ ධර්මයේ වචන වලින් සම්බන්ධ කරගන්න ඕනේ. නැත්නම් ඒක අනිකක් ජීවිතේ අනිකක් වෙනවා. එතකොට අපි දැනුණා කියනකොට දැනුන්නේ නැහැ කියනකොට මේ විඤ්ඤාණය ගැන කතා කරන්නේ. දැනගන්න ඕනි කියනකොට විඥාණය ඇති කර ගන්න තමයි කතා කරන්නේ. එතකොට ඒ කාරණේ පැහැදිලි ඇති කියලා හිතෙනවා. ඉතින් අපිට ඒක අරමුණු වෙනවා. ඒ වගේම අපිට ඒක අරමුණු කරලා කෙලෙසුත් හටගන්නවා. කෙලෙස් හටගන්නේ මෙහෙමයි. ඔන්න අපි කියනවා මේ මම දැන් යමෙක් කියනවා මෙන්න මේ මම නම් මෙන්න මේ දේවල් මම දන්නවා කියලා උජාරයෙන් කියනකොට එතකොට විඤ්ඤාණය අරමුණු කරලා කෙලෙසයක් හටගෙන තියෙනවා.
මාන්නය.
ඔව් මාන්නය. එතකොට මේ
අනිත් එක්කෙනාට නම් හීන මානය. මම දන්නේ නැහැ
ඒක. දන්නේ නැහැ. එහෙම නැත්නම් අනිත් ඒක මොනවද දන්නේ කියනකොට අරයගේ විඤ්ඤාණය අරමුණු කරලා ඒක පහත් කරන හිතක්. අවමානයට ලක් කරන හිතක්. එතකොට මේ විඥාන කියන ඒවා අපි විශේෂයෙන් කැමති වෙන දෙයක් සහ අපිට අරමුණු වෙන අපි කැමති වෙන දෙයක් කියලා දැනගන්න ඕනේ. දැන් අපි දැන් යන්නේ ගම් විශයක් හදාරන්නේ මොකටද? ඒ තොරතුරු ටික දැනගන්න. එතකොට එයා ඒ විශේෂයෙන් ලැබෙන තොරතුරු දැනගන්න එයා කැමති. එතකොට මේ විඥානය කියන්නේ අපි තණ්හා කරන එකයි බුදුරණන් සතිපට්ඨාන සූත්‍රය කිව්වේ විඥාන ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සතන්න උපජ්ජමාන උපජ්ජ මේක ප්‍රිය දෙයක් මధుර දෙයක් ඒ කෙරෙහි තණ්හාව උපදින් උපදින්නේ වේ කියලා උපජ්ජමාන උපජ්ජති මේ කියන්නේ මේ උපදින්නේ උපදින්නේ වේ කියන අදහසක් කියන්නේ මේ ඉතින් කොහොම හරි මේකට තණ්හාව ඇති වෙනවා. ඒ වගේම අපිට මේ විඥානේ නිත්‍යයි කියලාත් හිතෙනවා. දැන් අපිට ටිකකට ඉස්සෙල්ලා දැනගත්ත දේ තාම තියෙනවා කියන හැඟීම තියෙනවා ඒ දැනුම. ඒ කියන්නේ මම දැන් මොන්න අද ආපු හැටි. එන වෙලාවේ දන්නවනේ ආපු හැටි. දැන්වත් දන්නවනේ ඒ ආපු හැටි මෙහෙම මෙහෙම යාවි කියලා. ඒකට ඇත්තටම මේ ඒ දැනුවත් වීම කියන එක තාම නිකන් නිත්‍ය වශයෙන් තියෙනවා කියන හැඟීමකුත් තියෙනවා. නිත්‍ය සංඥාවක් තියෙනවා විඥානය අරමුණු කරගෙන. ඉතින් දැන් විඥානේ හොඳට පැහැදිලි නේද? මෙහෙම ආයතන හයක් ආකාරයෙන් කියන්නත් පුළුවන්. මෙහෙම නැත්නම් අපිට මේ බාහිර දේවල් ළඟ ඇතුළේ දේවල් දැනෙනවා කියලා ඔහොම කියන්නත් පුළුවන්. ඒකට මේක මේ මොහොතේ හැටගෙන මේ මොහොතේ නැති වෙලා යන ස්වභාවයක්. අනිත් අය තුලත් ඕක ඇති වෙනවා, Taman තුලත් ඇති වෙනවා. ඉතින් විඥානීය ප්‍රවැත්මට තමයි ප්‍රධාන වශයෙන් අපි ජීවත් වෙනවා කියලා කියද්දී කියන්නේ ප්‍රධාන වශයෙන්. ඒකට ඒක ගැන සැකයක් නැහැ. ඊළඟ එක තමයි වේදනාව. ඒ විඥානියත් එක්කම හටගන්න එක. දැන් කය ගැන අපි දැනුවත් වෙනකොට වේදනාවකුත් අපි විඳිනවා. මනෝ විඥාන වගේ තියෙනකොට දැන් ඔන්න අපිට දැනගන්න ලැබෙනවා අපේ ඥාති කෙනෙක් අපි හිතුව මේ ගිහිලා. එතකොට අපිට ශෝකයක් එනවා. එතකොට මේ විඥානෙත් එක්කම මේ කටකට විඥාන නැති වෙලාවට නෙමෙයි. සමහරට ඥාතිය මිය ගිහිල්ලා අපි දන්නේ නැත්තම්. ඒ ශෝකේ හටගන්නේ නැහැ. නැහැ නේ. තරල් දන්න වෙලාවේ දන්න හිඳ හටගන්නේ. එතකොට ඒ විඤ්ඤාණ නිසා හටගන්නේ. එහෙම නැත්නම් අපිට ලොකු ලාභයක් වෙලා. අපි කැමති කෙනෙක් අපේ ගෙදරට එනවා. එතකොට එයා ආවයි කියලා අපිට දැනෙනකොට මොන සතුටක් එනවා. අපි කාමරේ හිටියනම් එයා තමයි ගිය ඇතුළට ඇවිල්ලා අපි දන්නේ නැහැ. තාම සතුට එහෙනම් නැහැ. ඒතර විඤ්ඤාණය හටගන්නේදිම වේදන හටගන්නවා. එක එක වේදන. අනික් කාරණය තමයි විඤ්ඤාණ කියන එක දැන් මම මේ විඤ්ඤාණ කියලා කිව්වට මේක එකක්ද නෑ එක එක අවස්ථාවේ තිබෙන විවිධත්වයෙන් යුතු දහමක්. එතකොට ඒවැය තියෙන අර පොදු ලක්ෂණයක් හින්ද දැනගන්නවා කියන පොදු ලක්ෂණයෙන් අපි ඒකට නමක් දීලා තියෙනවා විඥානය කියන්නේ. ඔව්. එතකොට මේක එක්ත් එක්කම එතකොට තේරුණා වේදනාව කියන ඒවත් හටගන්නවා නේද? කායික වේදනාව හටගන්නවා, මානසික වේදනාව හටගන්නවා. ඒතර මේ වේදනාව කියන එකත් අපේ ජීවිතයේ වැදගත් කොටසක්. අපි ජීවත් වෙනවා කියලා යමක් කියනවා නම් වේදනාවත් ඒකේ ප්‍රධානයි. විඳින්න තමයි ඔක්කොම එක එක දේවල් කරන්නේ. වේදනාව කියන වේදනාව අන්න හරි ඒ තුන සැප දුක් අදුක්කම සුඛේ නිරණ. ඒ වගේම දුක් වේදනාවලින් බේරෙන්නයි සැප වේදනාව ලං කරගන්නයි තමයි ඔක්කොම කරන්නේ. වේදනාව කියන සබ්බේ ධම්මා වේදනා සමෝසරණා කියලා. සියලු ධර්මයේ වේදනාවට එකතු වෙනවා කියලා. හරියට ප්‍රමාවක් කියනවා මේ හරක් රංචුවක් මේ මුදා හැරියට පස්සේ උන් තන කාගෙන තාගෙන ගිහිල්ලා අන්තිමට කොහෙන් ගියත් ඔය වැවක් වගේ තියෙන අතරක මේ උන් එනවා තප්පුලන් දාන්න. අන්න ඒ වගේ උන් කොහෙන් ගියත් අන්තිමට එකතු වෙන්නේ එතනට. කොහෙ ගියා? අන්න ඒ වගේ කියන වේදනාව කොහෙන් ගියත් අපි අන්තිමට අපේ ඉලක්කයේ තියෙන හොඳ වේදනාවක් ඇති කරගන්න. අපේ ඉලක්කයේ එතන. එතකොට මේ වේද ඒක නිසා කියනවා සියලු දේවල් එකතු වෙන තැන වගේ කියනවා වේදනාව. ආරම්භය. විශේෂයෙන් සැප වේදනාව ඔස්සේ. ඉතින් එතකොට තේරෙනවා මේ වේදනාවත් වරින් වර ඇති වෙනවා. දැන් වේදනාවත් අපිට තේරෙනවානේ මේ වේදනාව එක්වා මේ වේදනාව නොඑක්වා කියලා අපි කියන්නේ බෑ. කායික වේදනාවෙන් ඉඳන් ඉන්නකොට හට ගන්නවා. මානසික වේදනාව හට ගන්නවා. වේදනාවේ ප්‍රධාන හේතුවක් හැටියට කියන්නේ ස්පර්ශය. කය වගේ යමක් හැපෙනකොට අපිට ඒ ස්පර්ශය කියන ධර්මතාවය හොඳට පැහැදිලි වෙනවා. එතකොට ඒ පැහැසීමත් එක්කම තමයි මේ වේදනාව හටගන්නේ. එතකොට සමහර සිතුවිලි වල අපිට විඥානීය ස්වභාවයට වඩා වේදනාවේ ස්වභාවය ප්‍රකටයි. මොකද මේ දැන් කය මොකක් කරේ හැපෙනකොට මුලින්ම අපිට ප්‍රකට වෙන වේදනාව වගේ. ඊට පස්සේ තව ධර්මයක් තියෙනවා සංඥා කියලා. සංඥා කියලා කියන්නේ හැඳිනීම, හඳුනා ගැනීම සංඥාත් ගොඩාක් තියෙනවා. සරලම ඒවා තමයි නිල් නිල් පාට වශයෙන් හඳුනා ගන්නවා. රතු රතු පාට වශයෙන් එහෙමයි ওই සංඥා වර්ත දක්වනවා අභිධර්මයේ. කහ කහ පාට වශයෙන්. දැන් ඔයගොල්ලෝ ඇස් වැහුවොත් සමහරට කහ පාට මතක් කරගන්න පුළුවන්. රතු පාට මතක් කරගන්න පුළුවන්. නිල් පාට මතක් කරගන්න පුළුවන්. ඇටසැකිල්ලක් මතක් කරගන්න පුළුවන්. ඒතර එකට අපි කියනවා අට්ටික සංඥා. ඒ මතක් වෙලා එන එන ඒ චිත්‍රේ ඒ ඒ හැඟීම අන්න ඒක තමයි සංඥා. දැන් සමහර කෙනෙක් නිල් පාට මතක් කරගන්න බෑනේ. කවදාවත් නිල් දැකලා නැති කෙනෙක්ට නිල් පාට මේ හිතට ගන්න බෑ. ඒ සංඥාව නෑ එතකොට යාගේ. වර්ණන් දෙකෙනෙක්ට ඒ ගන්න බෑ. කොන් දෙකෙනෙක්ට ඒ නිල් සංඥාව නිල ගන්න බෑ හිතට. රතු ගන්න බෑ. එතකොට මේ ඒ වගේවට අපි කියනවා සංඥා කියලා. යම් යම් දේවල් වල මේ ඒකේ මූලික ආකෘති හඳුනා ගැනීම. මේ මූලික ඒකේ විවිධත්වය හඳුනා ගැනීම. එතන තියෙන සංඥාද. එතකොට ඔය තව විවිධ සංඥා වර්ග තියෙනවා. නිත්‍ය සංඥා, අනිත්‍ය සංඥා, ආත්ම සංඥා. නිත්‍ය වශයෙන් එන හැඟීම, ආත්ම වශයෙන් එන හැඟීම. එතකොට සැපක් වශයෙන් එන හැඟීමට කියනවා සුඛ සංඥා. ඒක කොහොම ගියත් හැම හිතකම ওই සංඥාව කියන එක ඒ අයුරින් තියෙනවා. ඉතින් සංඥා ප්‍රකට වෙන අර වගේ අවස්ථාව නිල් පාට.
ඉතින් නන්දාගෙන රොම් මෙහෙම කරගෙන ඉන්නවා.
කරගෙන ඉන්නවා. ඒව සංඥා. සංඥාය විඥානයේ එකට යන්නේ. සාමාන්‍යයෙන් සංඥාව කියන්නේ නිකන් මේ මූල අවස්ථාව වගේ. දැන් මේ නිල් පාට අරවම පාට ඔස්සේ තමයි අපි අපට දැනගන්නේ. ඒතර විඥානයේට හේතුණ දෙයක් වගේ තමයි සංඥා. තේරුණාද? මේ පාට ඔස්සේ පාට ගැන හිතට එනකොටම ඒකෙන් එයාවට ගැන දැනුවත් වෙනවා. විඥානයේ ටික දියුණු අවස්ථාවක් හිතේ. සංඥාව කියන්නේ ටිකක් ප්‍රාථමික අවස්ථාවක් බොහෝ වෙලාවට. මොකද මේ විඥානය කියන්නේ දැන් අපිට ඕනේ අපිට මේ ඉස්සරහා වස්තුවක් දකිනකොට මෙන්න මේක මේ පුට්ටුවේ හැඩයක් කියලා අපිට මේ පුට්ටුවක ආකාරයක් කියලා ඒ සංඥා වෙනවා. හැබැයි විඥානයේ වැඩේ තමයි දැන් මේක පුට්ටුව මේ වගේ මෙච්චර බරයි. මෙච්චර බරයි මේක මෙච්චර ගැඹුරක් තියෙනවා මේක ඉස්සුව මේ වගේ කියලා. ඒක තමයි විඥානයේ වැඩේ. තේරුණානේ? සිටීම වෙනම එකක්. ඒක චේතනාව කියලා එන්නේ. මේ වෙලාව ඒ කියන්නේ එකගෙන දැනුවත්භාවය. මේක මෙච්චර බරක් තියෙනවා. මෙච්චර මේ මෙච්චර දිගයි පළලයි. මේ වගේ වස්තුවක් කියලා අපි මේ පොදු වශයෙන් ඒ දැන දැනුවත් වීමට කියනවා විඤ්ඤාණය. සංඥාව කියන්නේ ඊට වඩා ප්‍රාථමිකයි. එතකොට දැන් ඔය ළමයෙක්ට සමහර විඤ්ඤාණ නැහැ. සංඥා තියෙනවා හැබැයි. පොඩි ළමයෙක්ට දැන් මේ පාට දකින්න අයියා. එයා මේකේ වුණාට පැදුරක් ලෙස එයාට ග්‍රහණය කරගන්න බැහැ. එතකොට එයා සමහර වස්තුවක් අල්ලන්න ගියා මේකයි මේ වැරදි තැන් වලින් අල්ලන්නේ උස ගන්න බැරි. එයාට ඒ පාට සංඥා ඒවා තියෙනවා. මේ විඥානේ නැහැ. එතකොට එයාට අපිට වගේ ලොකුවට දෙයක් අරමුණු කරගන්න බෑ. මොකද මේ විඥානේ මතුවෙන්නේ ගොඩක් කර මතකේ කියන එකත් බලපාන. ඉතින් මේ විඥානේ සංඥාට වඩා දියුණු අවස්ථාවක්. ඊටත් වඩා දියුණු කියන පඤ්ඤා කියන අවස්ථාව. අර උපමාව දාන්නෝනේ දර ළමෙක්ට රංකාසියක් හම්බුණා. ඒ උපමාවෙන් තමයි ඔක් කියන්නේ අටුවාවල. ළමෙක්ට රංකාසියක් හම්බුනහම මේ ළමයාට දැනෙන්නේ මොකද්ද? බොහොම දිලිසෙන දිලිසෙන යමක් කියලා දැනෙනවනේ. එයාට එච්චරයි. එයාට ඒක එච්චරයි දැනෙන්නේ. ඒතකොට ඒක ඊට පස්සේ අම්මට දැනෙනවා. අම්මට දැනෙනවා මේක නම් වටින දෙයක් රංකාසියක් කියලා දැනෙනවා. හරි. ඕක රංකරුවෙට දුන්නා. රංකරුවෙට දැනෙනවා මේක මෙච්චර කැරක් ගන්නක් තියෙනවා. මෙන්න මේ වගේ පැත්තක හදලා තියෙන්නේ. මේ වගේ වටිනාකමක් මේකේ හරියටම තියෙනවා කියලා රංකරුව දැනගන්නවා. එතකොට එතන එන එක කියනවා අර පොඩි ළමයාගේ දැනීම වගේ කියනවා සංඥා. අර අම්මගේ දැනීම වගේ කියනවා විඥානෙ. මොකටම පූර්ණ ලෙස හාත්පසින් දැනගන්නවට කියන ප්‍රඥාව. එතකොට මේ සංඥාව කියන්නේ ටිකක් ප්‍රාථමික අවස්ථාවක හිතේ. ඉතින් සමහර සංඥා තියෙනවා ඊට වඩා බොහොම දියුණු සංඥා. දැන් නිවන් දකින්න මොහොතකත් සංඥාව තියෙනවා. මේ සමහර සිතුවිලි ගැන තමයි මේ ඉස්සෙල්ලා කිව්වේ. ඉතින් ඊළඟට චේතනා කියන එක. චේතනා කියලා කියන්නේ මොන මොනවා හරි දැනගන්නකොට අර ඉස්සෙල්ලා කතා කරපු මනෝවිඤ්ඤාණ ඒ අනික් විඤ්ඤාණ ඇති වෙනකොට ඒ දේව හිතලා බලන ක්‍රියාත්මක වන හිතේ ක්‍රියාත්මක වන ස්වභාවය දැන් අර ඒගොල්ලන්ට මම කියන්නේ කකුලේ කොතනක හරි රස්නයක් තියෙනවා කියලා දැනගන්නවා කියලා දැනෙනවා දැන් මෙතන රිදෙනවා කියලා ඊට පස්සේ හිතෙන්නේ මොකද හිතෙන්න පුළුවන් මේ කකුල මේ ඉරියව්ව වෙනස් කිරීමේ උවමනාවක් එහෙම හැඟීමක් එනවා ඒකට අපි කියනවා කය වෙනස් කිරීමේ චේතනාව එහෙම නැත්නම් කාය සංචේතනා කියලා එකට කියනවා කය අනුව ගිය චේතනාව එහෙම නැත්නම් යමෙක් කොන්න යමක් Tamanට කියනවා මොකක් හරි ප්‍රශ්නයක් අහනවා එතකොට අපිට ඒකට උත්තරයක් සකසලා ඒකට උත්තරයක් දෙන්න හිතෙනවා මෙන්න මේ යමක් කියන්න හිතෙනවා ඒක වචනය අනුව ගිය චේතනාව වචි සංචේතන ඊට පස්සේ අපිට හිතෙනවා නිකන් ඉන්නලාට ඕන මේ මෙදලා හරියන්නේ නැහැ අපේ සිතුවිලි මේ ආකාරයට සිතුවිලියක් උත්පද ගන්න ඕනි මේ වගේ විඤ්ඤාණයක් ඇති කර ගන්න ඕනි කියලා මෙහෙම සිත මේ පැත්තට නඹුරු කරන්න ඕනි කියලා මනස විතරක් අරමුණු කරලා ඉනේවට මනසේ මේ විදිහට මනස එන්න ඕනි කියලා අපි යොමු කරන සිතුවිලි වලට කියන මනෝ සංචේතන එතකොට දැන් ඕකේ මං කියාගෙන ආ රූප වේදනා සංඥා සංකාර කියන එකට අදාළ වෙන චේතනා කියන්නේ සංකාර කියලා කියන්නේ හැබැයි චේතනා විතරක් නෙමෙයි. යමක් සංකාර කියන වචනේ තේරුම සකස් කරනවා කියන එක. ඒ කියන්නේ අපේ ජීවිතය විශේෂයෙන් සකස් කරන ධර්ම ටිකක් මේ සංස්කාර කියන ගොඩේ යෙදෙනවා. දැන් බලන්න මේ දැන් ওই චේතනා කියපු ඒවැත් ඒ සකස් කරන අර්ථ තියෙනවා. ඒ කියන්නේ දැන් අපිට දැන් අපේ ජීවිතේ මොකද්ද අපේ කකුල රිදෙන වෙලාවක හරි ඇඟේ රස්නයක් දැනෙන වෙලාවක ඒකනේ අපේ ජීවිතේ දැන් රස්නේ දැනිලා ඉන්නවා අපහසුයෙන් ඉන්නවා එතකොට ඒක තමයි ඒ වෙලාවේ අපි ජීවත් වෙන්නේ ඒ අවස්ථාවේ ඊට පස්සේ දැන් අපිට චේතනා වෙනවා දැන් ඉරියව් වෙනස් කරන්න අපි ඉරියව් වෙනස් කරනවා ඊට පස්සේ දැන් ඇඟ දැනින්නේ කොහොමද දැන් අර වේදනාව නැතුව සුවදායක හරි මධ්‍යස්ථ හරි දැනීමක් එනවා දැන් ඒ අපිට දැන් අපේ ජීවිතේ දැන් වෙනස් වෙනවානේ. දැන් අපිට අලුත් සිතක් තියෙනවා. අලුත් දෙයක් දැනෙන්නේ. අපිට මේ අපේ ජීවිතේ ආකාරය වෙනස් වෙනවානේ. ඒක වෙනස් කරුණේ මොකෙන්ද? මාරු කරන්න යෙදුන මුලට යෙදුන චේතනාව. ඒක නිසා ජීවිතේ අපේ සැකසුනා එතන චේතනාව මුල් වෙනවා. ඒක එතන ඒවට සංස්කාර කියලා කියන්නේ. දැන් ඔයගොල්ලෝ අද මෙතනට ආවේ ධර්ම ගැන විශ්වාසයක් මේ බුද්ධ ධර්මය ගැන විශ්වාසයක් තියෙනවානේ. ඒක මුල් වුණානේ. ඒක නිසා අද මෙතන මේ අවස්ථාවේ ජීවිතේ සැකසීලා තියෙනවා. එහෙම නැත්නම් වෙන කොහෙද වෙන වැඩක් කර ඉන්න තිබ්බා. එතකොට ඒ වරෙන් තමයි මේ ජීවිතේ ගත වෙන්නේ. එතකොට මේ විශ්වාස අදහස් කියන ඒවා අපේ ජීවිතේ සකස් කරනවා. ඒක නිසා දැන් මේ මොහොත අපේ සකස් වෙලා තියෙනවා. එතකොට ඒවත් ඒකයි අපි සංස්කාර ස්කන්ධයට දානවා. එතකොට තව ගත්තොත් තණ්හාව, ලාසාව ඒවත් අපේ ජීවිතේ සකස් කරනවා. කේකේනා තණ්හා කරන දේවල් විවිධයි. එයා ඒ තණ්හා කරන දේවල් හොයාගෙන ඒ කටයුතු වල තමයි එයා නියැලෙමින් ඉන්නේ. එතකොට ළමේ කාස කරන දේ හොයාගෙන එයා උත්සාහවත් වෙනවා ඒ දේ ලබා ගන්න. එතකොට එයාගේ ජීවිතයේ විවිධ ආකාරයකට සකස් වෙනවා එයාගේ තණ්හාවල විවිධත්වය, ඌමනාවල විවිධත්වය, කැමැති දේවල් විවිධත්වය මත. එතකොට ඒවත් ඒක නිසා අපිට ඕන සංස්කාර වලට දාන්න පුළුවන්. සංස්කාර වලට දැම්මත් නොදැම්මත් මේ ඒ දෙයින් ඒ දේ වෙනවා කියලා තේරෙනවා නේද? ඒ කියන්නේ මේ ඌවට සංස්කාර කිව්වත් එකයි නැතත් එකයි මේ දේ වෙනවා කියලා වැටහෙන්න තමයි ඕනේ. පැහැදිලි නේද? මේ නන්දානි අර අපිට මේ පොදුවේ ඊට පස්සේ කියන ඒවට මේ උපකාරයක් වෙන්නේ. ඉතින් එහෙම එතකොට ওই සංස්කාර ස්කන්ධය කියන ගොඩට දානවා අදහස්, ඌමනාවල්, ආසාවල්, විශ්වාස ඊට පස්සේ ඊර්ෂ්‍යා, වෛර, තරහ, ක්‍රෝධ ඒ වගේ අකුසල චෛතසික ඔය ඔක්කොම මේ සංස්කාර ස්කන්ධය අපිට ඕන නිවේපණය කරන්න පුළුවන්.
ධ්‍යාන
ධ්‍යාන කියලා කියන්නේ දැන් සිතේ අවස්ථානේ. එතකොට ධ්‍යාන විඥානය, ධ්‍යාන චේතනාව, ධ්‍යාන සමාධිය. සමාධිය කියලා ගත්තා, ශ්‍රද්ධාව කියලා ගත්තා සංස්කාර ස්කන්ධයට දාන්න පුළුවන්. ඒ කියන්නේ අපිට නිකන් සංග්‍රහ කරන්න පුළුවන් නිකන් කියද්දී එහෙම මේ නොකරයි කියලා මහා දෙයක් නෑ. මොකද මේ අර කියන්නේ ඊළඟ කාරණේ කියන්න පහසු වෙන්න කියලා කියන්නේ. ඒතකොට කොහොම හරි වේදනා සංඥා විඥාන ඇරෙන්න ඉතුරු සියලු මානසික ධර්ම අර සංස්කාර ස්කන්ධයෙන් සංග්‍රහ කරනවා සාමාන්‍ය අභිධර්ම ක්‍රමයට.